ಗೌರವ ಸರತ್ ವೀರಶೇಖರ.
ಗರು ಸಭಾಪತಿಮಣಿ, ಅದ ಅರಗಲೆಗೆ ಕಥಾಕರನ್ವ ಅರಗಲೆ ಅತ್ಯವಶ್ಯ ಮೆತಿವುನೇ ಗ್ಯಾಸ್ ಸಹ ಇಂಧನ ನೆತಿನಿ ಸಹ ಏಕೆ ಬಡಟ ವದಿಚ್ಚನ ಬಡಟ ವದಿಚ್ಚನಿ ಸಹ ಇತರ ಬಡಟ ವದನ ಕೊಟ್ಟ ಗೋಲ್ ಫೇಸ್ ಕಟಾಪು ಎಕ್ಕಿನ ಕ್ವಾತ್ ತಮಗೆ ಜೀವಿತ ದಾನಿಯ ದುನ್ನ ರಟ ಸಾಮೆ ಅತಿಕಲ ರಣವಿರು ಅಂಗ್ವ ಜೆನಿವಲ ಯುದ್ಧ ಅಪರಾಧ ಕಾರ್ಯಕ್ಕೆ ಹಂಗಡು ಗಾನ ಕೊಟ್ಟ ಎಕ್ಕಿನ ಕ್ವಾತ್ ಗೋಲ್ ಫೇಸ್ ಕಟಿಯಾಕ ಬೋರ್ಡ್ ಡಾಕ್ ಇಸ್ಯುನಾಯಿನ ಏಕಾತ್ ಕೇಳ ತಮೈ ಮಠ ಅರಗಲೆಗೆ ಅನ್ವೆನ್ನೆ ಅದು ಅರಗಲೆಯಟ ವಸರಾಯಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಅತುಲು ಅಟ ದಿನ ಘಾತನೆ ಕಲ ಅಹಿಂಸಕ್ಯಾಂಗ್ ಬಹು ಸಂಖ್ಯಾವಾಗಿ ಬೇರ್ವೆ ಗಿಲ್ಲೆವ್ವ ಬಸ್ ನವತ್ತಲ ವೆಡೀಟಿ ಕಾಂತವನ್ ಪವ ನಿರ್ವತ್ ಕಲ್ಲ ಹಿತಾಮ ಮಾನುಷಿಕಲೆಸ ಪಾರದುನ್ನ ಇವಾಗ ತಮೈ ಗಿವಲ್ ಎಕಸಿಯಪನ ಪಮನ ಪಿಚ್ಚುವ ನಮೂತ್ ಅತ್ತವಶಿಮ್ಮ ತ್ರಿವಿಧ ಹಮುದಾವಾಗ ತ್ಯಾಗಿನ ಪೊಲೀಸಿಯ ಕುತ್ತಿಯಾಗಿನ ಮೇ ಬಗ್ಗೆ ಕೆಲ ನೀತಿಯ ರಜವೆಂಡ ದುನ್ನೆಗ್ಗನ ಅತ್ತವಶಿಮ್ಮ ರಜಾ ಕಟಿಯಟ ಅಪಿ ಲಜ್ಜವೆಂಡೋಣಿ ಇವಾಗಿನ ಸಮಯ ಘಾತಕೆ ಅಂಟ ಈ ಅಪರಾಧ ಕಾರ್ಯ ಅಂಟ ವಿರುದ್ಧವ ದಡಿ ಕ್ರಿಯಾ ಮಾರ್ಗ ಗನ್ನ ಗಮಂಗ್ ಏಕ ಇಡದುನ್ನೆ ಕೌದಿಕಿಲ್ಲ ತಪಿ ಬಳ್ಳ ಏ ಅಟ ವಿರುದ್ಧವತ್ ಮಂಗಿತಾನೇ ಅಪಿ ಆಕ್ಷನ್ ಗನ್ನೋಣಿ ಮನೆತ್ತಮ್ಮ ವೆಡಕ್ವಿನ್ನೆ ಮೈ ಅರಗಲಿಯ ಸೀಲು ಅಪರಾಧ ಕರುವಂಟ ಈ ಅಪರಾಧ ಕಾರ್ಯ ಮುಳ್ಳೆಚ್ಚಾಯಿಟ ಅದ ಎಕಿನ್ನೆಕ್ಕಿನ ಅದ ಮೀ ಅಮೀ ಅನವ ಸಮಾರುಂಟ ಹೆನಗಹನವ ಸಮಾರು ಕೋಚಿಯ ಹೆಪ್ಪಿಲ ಮೆರನವ ಸಮಾರು ದಿವಿನ ಸಾಗನವ ಇದು ಮಿನ್ನ ಮೇದೇ ವಲ್ಲ ಅತ್ತವಚಿಮ ಸ್ವಭಾಧರ್ಮಿ ನೀತಿ ಅನ್ವಯಟ ಅವಶ್ಯಕನ ದಣ್ವನ್ ದೀಗನೆ ಅನ್ವ ಬುದ್ಧಜಾನ್ ಮಾನ್ಸೆ ದೇಶನಾ ಕಲ್ಲ ತೀನುವ ನ ಅತ್ತ ಲಿಕ್ಕೇನ ಸಮುದ್ರ ಮಚ್ಚೇ ನ ಪಪ್ಪದಾನ ವಿವರಂ ಪವಿಸ್ ನವಿಜ್ಯತಿ ಸೋ ಜಗತಿ ಪದೇಸೋ ಯಟ್ಟತ್ತಿತೋ ಮುಜ್ಜಯ್ಯ ಪಾಪಕಮ್ಮ ಏಕೆ ಯಂ ಅಪರಾಧ ಕರಲ ಮನುಷ್ಯಘಾತನೆ ಕರಲ ಪರ್ವತ ಕೋರೆಗೆ ಇಟಿಯಾತ್ ಸಮುದ್ರ ಮಧ್ಯೆ ಹಿಟಿಯಾತ್ ಆಸೆ ಹಿಟಿಯಾತ್ ಪೊಲು ಹಿಟಿಯಾತ್ ಕೋಹಿ ಹಿಟಿಯಾತ್ ನೀತಿಯನ್ ಗೆಲುವುನಾತ್ ಸ್ವಭಾ ಧರ್ಮೇ ಕರ್ಮೇನ್ ಗೆಲುವೆಂಡ್ ಬಯಕಿಲ್ಲ ಇದೇ ಕರ್ಮೇ ತಮೈ ಏ ಅರಗಲೆ ಕಡಾಕಪ್ಪಲ್ ಕಾರಿಂಟ್ ದಂಗ್ ಎಕಿನ್ನೆಕ ಪಳದಿಗನೆ ಅನ್ನೆ ಕರ ಸಭಾಪತಿ ತುಮಿನಿ ಅದಾಪಿ ಕಥಾಗ್ರಹಣೆ ಬದುಗನ ವಿಶೇಷ ಮೇ ಸೆಸ್ಬದ್ಧಗನ ಈ ಸೆಸ್ಬದ್ಧ ಅಚ್ಚವಜ ಪನವಲ ತೀರ್ನೆ ಆನಯನ ಮಂದೋತ್ಸಾಹಿ ಕರಂಟ ಎತ್ಕೊಟ್ಟ ಈ ಪನವಲ ತೀರ್ನ ಸೆಸ್ಬದ್ಧ ಅದು ಜನಾಧಿಪತ್ಯ ಕಥಾವಿದ್ಯುವ ಏಕಿಂಗಕ ಇವತ್ ಕಲಿಯುತ್ತೆ ಲೈಕ್ ಇವತ್ ಕರೆಗಿನ ಅನ್ನುವ ಇವಾಗಿ ಮತ್ತೆ ಅಪಿ ದಾನ್ನೋ ರಟ ಕಟಿಯಟ ಅಪಿ ದೀವಿನೋಣಾಂಗ್ ಸಭಾಪತಿ ಮುನಿ ಅಪಿ ಅಪನಯನೆ ಅಪಿ ಎಕ್ಸ್ಪೋಸ್ ಟಿಕಾಪಿ ದೀವಿನ ಕಲಿಯುತ್ತು ದಿನಮತ್ ಕಲಿಯುತ್ತು ಅಪನಯನ ಕರುವಂತ ಮುಹೂರ್ತನ ಬಾಧಕ ಏಕಿಂಗಕ ತೀರ್ಣವನ್ನ ಇವ ಹೊಂದರ ಬರಲ ವಿಶ್ಲೇಷಣೆ ಕಲ್ಲೇವ ಇವತ್ ಕಲಿಯುತ್ತು ಅದನ್ನು ಅಪಿ ದ ಯಾಪನೆ ಕನೆಕ್ಟ್ ತಲ್ ಆಶ್ರಿತ ಯಾಮ್ ಕಿಸಿ ಬಹಂಡ ಪಿಟರಟ ಯಾವಣ್ಣನಾಂಗ್ ಓ ಕೊಲಂಬಟ ಎನ್ನೋನೆ ಕೊಲಂಬ ಇಲ್ಲ ರಷ್ಯಾದ ಎನ್ನೋನು ವಿವಿಧ ಅನುಮತಿ ಗನ್ನ ಅನುರಾಧಪುರ ಅಂಪಾರಿ ಐಟ್ ಹೆಮೈ ಅದ ತಾಕ್ಷಿಣೆ ಇತಾಮ ವಿಶಾಲ ವಶಿಯನ್ ದೀವಿನ ರಾತಿಯ ನಿಸ ಆನ್ಲೈನ್ ಕ್ರಮೇಟ ಮೇ ಲಿಪಿಲೇಖನ ರಿಜಿಸ್ಟರ್ ಕಲ್ಲ ಲಿಯಾಪದಿಂಚ ಕಲ್ಲ ರೇಗುವಟೆಕ ಲಿಂಕ್ ಲೋತ್ ಮಂಗಿತಾನೆ ಇತಾಮ ಲೇಸಿಯಂಗ್ ಏ ಕಾಲೇ ಕಲಂಡ ಪುಲ್ವಾಂ ಖಾಲ್ಯಾತ್ ಅತ್ತ ವಶಿಮ್ಮ ಇತರು ಏನುವ ಇದು ಮಂಗಿತಾನೆ ಕೊಲಂಬಿಂ ಪಿಟ ಏ ಐಟ ಏ ಪಾಸುಕ ದೀಮ ಪಿಲಮದ ಅಪಿ ಸಲಕಾ ಬೆಳೆಯುತ್ತು ಅತ್ಯವಶ್ಯಮೇನೋ ಮೇ ಬದು ಕ್ರಮೇಯ ಅಪಿ ಮೇ ಸೆಸ್ಬದ್ಧ ಕನಕೇನೋ ಮೇ ಬದು ಕ್ರಮೇ ಅಪಿಟ ಅಲುದ್ಯಾಗ್ನೇ ಅಪಿ ಅವರು ದೇದಾ ಸ್ಪನ್ಸಿಕ ಇತಿಹಾಸ ತುಲ ಅಪಿ ವಿವಿಧ ಅವಸ್ಥಾವಲ ಅಪಿ ಬದು ಅಯಕಲಾ ಮಧ್ಯಂಬಾನ ಪರಾಕಂಬಾವ್ ರಜ್ರಂಕಾಲೆ ಅಪಿ ಹಾಲ್ ಪಿಟರಟೆ ಅವ್ವ ಅಪಿ ಮುತುಮೆನಿಕ್ ಪಿಟರಟೆ ಅವ್ವ ಅಪಿ ಎದ್ದಲ ಪಿಟರಟೆ ಅವ್ವ ಅಪಿ ಕುಲುಬಡು ಪಿಟರಟೆ ಅವ್ವ ಅಪಿ ಅಪನಯನೆ ಕಲಾ ಇವಾಗಿ ಮಿತಮೈ ಅಪಿ ಚೀಡೆಂಗ್ ಸೇದ ನೆತ್ತಂಗ್ ಸಿಲ್ಕ್ ಆನಯನೆ ಕಲಾ ಇವಾಗಿ ಮಿತಮೈ ಅಶ್ವಸ ಸೂಂದಿವಿಲಿಂಗ್ ಆನಯನ ಕಲಾ ಇಂದಿಯಾವಿಂಗ್ ಮೆದಿಪಡಿದ ವೈನ್ ಆನಯನ ಕಲಾ ಇದು ಮೇಸಿಯಲ್ ಲಟ್ ಮೆತ್ತ ಸಿಂಹ ಅಪಿ ಬದು ಅಯಕಲ್ಲ ತೀನು ಐದು ಅಸಲು ಇತಾಮ ಪೆಹದಿರಲೆ ಸರ್ ಅಪಿ ರಟ ವೆಳೆದ ಮಧ್ಯಸ್ಥಾನ ಕಪಿದಾನೋ ಇಂಡಿಯನ್ ಸಾಗರೆ ಮುಹುದು ವೆಳೆದ ಮಾರ್ಗ ಹರಿ ಮೆದ ತಮೈ ಅಪಿ ಪೀಟಲ ತಿಯನ್ನೆ ಇವಾಗ ಮಿತಮ ಪೀತಾಮ ಸಂವರ್ಧಿತ ರಥ ಏದಾಸಲು ಎನ್ನುಕೊಟ್ಟ ಪುರ್ತುಗೀಸ್ ಕಾರು ರಟ ಎಲ್ಲಿ ಇಸೆಲ್ಲ ಅದ ದೀವನಿಕ ರಟವಲ್ಲ ಮಿನಿಸ್ತು ಗುಹಾವಲ್ಲಲ್ಲಿ ಇನ್ನುಕೊಟ್ಟ ಅಪೇ ರಜೋರು ಸತ್ಮಹಲ್ ಪ್ರಸಾದವಲ್ಲ ಅಂತಃಪೂರ್ತಿಯಾಗಿ ನಿತಾಮ ಸೆಪಸೇ ಗತಕಲ ಕಾಲ್ಯ ಅಪಿಟ ತಿಬ್ಬ ಇವಾಗ ಮಿತಮೈ ಅಪ ರಟೆ ವಟೇ ಇಟ್ಟು ವಿಶಾಲ ವರಾಯವಲ್ ತಿಬ್ಬ ಲೊಕು ನೌಕಾ ಹೆಮತಿಸೆ ಅಪೇ ರಟ್ಟವಿಲ್ಲ ಲಂಗಟವಿಲ್ಲ ನಂಗುರಂ ದೆಮ್ಮ ಚೀನ ಜಾತಿಗೆ ಬೌದ್ಧ ಭಿಕ್ಷು ಅಪಿದ ಅನ್ನು ಫಾಹಿಯನ್ ಕೇನ್ ಭಿಕ್ಷು ಅಪೇ ಪಿಟ್ರಟ ವಿನದಾಮಗೇನ ಕೊಚ್ಚರ ಕಾರ್ಯಕ್ಷಮ ಅಮ್ಮೆ ವೆಳದಾಮ ಕಲಾಧಿಕೆಲೆ ಉನ್ವಾಂಸಿ ಪೊತೆ ಸದಾನ್ ಕಲತಿನ ಉನ್ವಾಂಸಿ ಉನ್ವಾಂಸಿ ನವತ ಚೀನಟ ವೆಡಮ ಕಲ್ಲತಿ ನೆತ್ ඉතා විශාල නෞකාවක 200ක් පමණ මගීන් සමග කියලාත් පොතේ සඳහන් වෙලා තියෙනවා. අපි එදත් බදු ගත්තා. අපි බදු ගැන කියනකොට ආදි කාලයේ කිසු පූර්ව සිට සංවිධානාත්මක බදු ක්‍රමයක් තමයි අපිට තිබ්බේ. ශිලා ලේඛනවල සඳහන් වෙනවා කා වෙනුවෙන්ද බදු ගෙවන්නේ, කවුද බදු ගෙවන්නේ, එවගෙන් තමයි කුමක් සඳහාද බදු ගෙවන්නේ කියන එකත් ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එවගෙන් තමයි ආනයන් අපනයන් බදු සම්බන්ධයෙන් අනුරාධපුරයේ මහා පටුලද්ද කියලා පුද්ගලිකේ නමකුත් දීලා තියෙනවා. ඔහුට දීලා තියෙන සම්පූර්ණ වාක්‍යය තමයි අපනයන් ආනයන් බදු වලට ඔහු වගේ කියන්න ඕනේ කියලා. මම හිතමු අපේ වරාවල් තිබ්බ මහා තිත්ත වරාය, මන්නාරම ගොඩවාය වරාය තිබ්බ හම්බන්තොට, මේ දෙකෙන්ම කරලා තියෙන්නේ අපනයන් සහ ආනයන් කරන ගමන් ඒ සම්බන්ධයෙන් බදු අය කරගෙන ගන්න එකක් ගැනත් ඉතා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. අතව වශයෙන්ම ගරු සභාපතිතුමනි, මේ තමයි අපේ ඉතිහාසය. අපි ඉතිහාසය ගැන කියනකොට මට මේ විෂයෙන් පරිබාරව යමක් කියන්න ඇත්ත වශයෙන්ම අවසර දෙන්න. අපි දන්නවා රටක් දිනු වෙන නම් ඒ රට තුල නීතිය රජයන්න ඕනේ. ඒ වගේම තමයි ඒ රටේ තියෙන ජනවර්ගය අතර යම්කිසි සාමයක්, යම්කිසි අවබෝධයක්, සුහදතාවයක් තියෙන්න ඕනේ. අද ජනාධිපතිතුමා ජනවර්ගයේ ප්‍රශ්නයක් ගැන කියනවා, ජනවර්ග ප්‍රශ්නේ විසඳනවා කියලා කියනවා. ඇත්තෙන්ම අද රටේ ජනවර්ග ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවනම් මොන ජනවර්ගයටද ඒකෙන් අසාධාරණයක් සිදු වෙන්නේ? ඒ වගේම තමයි ජනවර්ග ප්‍රශ්නේ තියෙනවනම් කවුද ඒ ප්‍රශ්නේ ඇති කරන්නේ කියන ගැනත් ඇති අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. අපි දන්නවා අපිට අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඒ වගේ තමයි ලියව නොවිච්ච ඉතිහාසයක් තියෙනවා. ඊට එහා ගිය මේ වසර 2500ක් තිස්සේ මේ රටේ බෞද්ධ සිද්ධස්ථාන හැදුවා, වෙහෙර විහාර හැදුවා, දාගැබ් හැදුවා, ස්තූප හැදුවා, වැව් හැදුවා. ඒ නටබුන් තාම තියෙනවා. එතකොට ඒක තමයි අපේ ප්‍රෞඪ ඉතිහාසයේ සාක්ෂි. මේ උරුමයන් අයිති ඇත්ත වශයෙන්ම සිංහල බෞද්ධයන්ට පමණක් නෙමෙයි. මේක තමයි සභාපතිතුමා තියෙන වැරදි වැටහීම. මේ බෞද්ධ සිද්ධස්ථාන, මේ බෞද්ධ නටබුන් අයිති මේ රටේ සිංහල බෞද්ධයන්ට පමණක් නෙමෙයි, මේ රටේ සමස්ත ජනතාවටම මේ බෞද්ධ සිද්ධස්ථාන නැත්තම් බෞද්ධ නටබුන් අයිති. මේ සමස්ත ජනතාවගේම යුතුකම තමයි ඒව ආරක්ෂා කරන එක. නමුත් අද අපේ රටේ බෙදුම්වාදී දෙමළ දේශපාලඥයෝ උතුරේ අපේ පැරණි බෞද්ධ නටබුන් විනාශ කරලා අපේ ඉතිහාසය විකෘති කරන්න හදනවා. අන්න ඒක තමයි තියෙන වැරද්ද. මේ ඉපරෙණි බෞද්ධ නටබුන් විනාශ කරලා ඒ මත ත්‍රිශූල තියලා, ශිවලිංග තියලා ඒවලට පුද පූජා පවත්වනවා. ඉතින් මම ගියා පසුගිය සෙනසුරාදා, මම පුද්ගලිකම ගියා වඩුන්නාගල කියන බෞද්ධ පොදුබිමට. ඒක තියෙන්නේ උතුරේ නෙදුන් කර්ණි මාර්ගයේ අරියමඩු කියන දෙමළ ගමේ සිට හැතැම් දෙකහ බාරක් වයඹ දිසින්. මේ බෞද්ධ සිස්සත් සානය ගල් සභාපතිතුමනි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට අයත් ශිලා ලේඛන ඉදිරියේ තියෙනවා. ඒ පර්වත මුදුනට අපි ගියා. ඒ පර්වත මුදුනේ තියෙනවා ස්තූප දෙකක්. ඒ ස්තූප දෙකම කඩලා ඒ බිමට සමතලා කරලා ඒක ශිවලිංගයක් තියලා ඒකට පූජා කරනවා. කටාරම් කෙටු ලෙන් තියෙනවා විශාල සංඛ්‍යාවක්. මෙහි රහතන් වහන්සේලා වැඩම සිටි බවට සාක්ෂි තියෙනවා, ශිලාලිපි තියෙනවා. ඒක තියෙනවා අගත අනගත චතුතිස ශගච, ඒ කියන්නේ පැමිණි නොපැමිණි සිවුදිස සංඝයා වහන්සේලාට තමයි මේ පූජා කරලා තියෙන්නේ. කවුද පූජා කරලා තියෙන්නේ? බමදිත, චූඩිතිස, ප්‍රශමිත, ශබුදගුත කියන ඒ ආර්ය සිංහල බෞද්ධ නම්. මේ තමයි මේ දායකයන්ගෙන මේ කිසිම මේකේ දෙමළ නමක් ඉති වෙලා නැහැ. ඒ කියන්නේ මේ බෞද්ධ සිද්ධස්ථානවල බෞද්ධ ජනයා හිටපු තැනක් හැටියට තමයි මේ සාක්ෂි වලින් නැත්නම් ඉතිහාසයෙන් මේක සනාථ වෙන්නේ. මේ බෞද්ධ නටුම විනාශ කරන සංවිධානාත්මක කල්ලයක් කියනවා. ඒකට තමයි දෙමළ ඩයස්පෝරෙන් තමයි උන්ට මුදල් ලැබෙන්නේ. ඇත්ත මේ පළාතේ ඉන්න සාමාන්‍ය දෙමළ ජනතාව ඉතාම අහිංසකයි. ඔවුන්ට මේක අවශ්‍ය නැහැ. මේ වගේ නටබුන් වල උන සිවලිංග තියලා නැත්නම් පුද පූජා පවත්වන්න ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඇත්ත වශයෙන්ම මේවා ඉතාම සාමකාමීව රැකගෙන ඉන්න. නමුත් පිටින් ඇවිල්ලා තමයි මේ බෙදුම්වාද දෙමළ දේශපාලකයෝ මේ විදේශ මුදල් අරගෙන මේ ජනවර්ගයේ ප්‍රශ්නයක් ඇති කරන්නේ. එතකොට එහෙමනම් නැති ජනවර්ගයේ ප්‍රශ්නයක් ඇති කරන අය ගැන ජනාධිපතිගේ අවධානය යොමු කරන්න ඕනේ. අපි දන්නවා කුරුන්දි විහාරයේ මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා වසර 2000ක් පැමිණි විහාරයේ ඇත්ත වශයෙන් මේ ඉතාම ලස්සනට එක ප්‍රතිසංස්කරණය කළාට පස්සේ ඒක සර්වඥ දාතීන් නිධන් කරන්න යනකොට මහා සංඝයා වහන්සේලා සියනමක් මහානායක හිමිනු සමග ගහලා එළෙව්වා, මලක්වත් පූජා කරන්න දුන්නේ නැහැ. එදත් මම කිව්වා ත්‍රස්තවාදී සමයේ ගෝනගල ගමේ අපේ බඩදරු අම්මලව කපලා කොටනකොටත් මේ කොළඹ හින්දු වේල් කරත්තේ ගියා. මේ සිංහල බෞද්ධයන්ගේ ඉවසීම මේකයි. නමුත් සිංහල බෞද්ධයන්ගේ ඉවසීම දුර්ලභකමක් හැටියට සලකන්න එපා. ඒක පරීක්ෂා කරන්න එපා කියන එකත් මම නැවත නැවතත් කියා සිටිනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊට වඩා කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ අවධානය යොමු කරන්න උන්ට පහසු කරන්න නැත්නම් අපි පහසුකම් ලබා දෙන්නම්. ඒකද මේ අපේ උරුමයන් ආරක්ෂා කරගෙන අපේ ඉතිහාසය විකෘති කරන්න දෙන්න එපා කියලා මම බලධාරීන් ඉල්ලා සිටිනවා.
ඉතින් honorable member you have 2 more minutes.
මේ කරන්න දැන් නැති ආගම ප්‍රශ්නයක් අරගෙන සිංහල දෙමළ මුස්ලිම් සිංහල දෙමළ ඝට්ටනයක් ඇති කරන්න තමයි මේ හදන්නේ. ඒකින්ද මේ ජනාධිපතිතුමාගෙන ජනවාර්ගික ප්‍රශ්නය ඇති කරන්නේ කවුද කියන එක ඉතා හොඳින් බලලා ඒ අයට විරුද්ධ ඇක්ෂන් ගන්න ඕනේ. අද මේ බෞද්ධ උරුමයන් විනාශ කරන දෙමළ දේශපාලකයන් තමන්ගේම ජනතාවට සලස්කන්නේ කොහොමද? අද අදත් යාපනයේ කොළඹේදී තියෙනවා. අදත් සමහර කෝවිලට යන්න දෙන්නේ නැහැ. ගියත් එකට වාඩි වෙන්නේ නැහැ. අපි දන්නවා කරු සභාපතිතුමනි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙක් 51 වෙනි සැසිවාරයේදී 2022 ජූලි මෙන්න මෙහෙම කියලා තියෙනවා. There have been reports of teachers from dominant caste discriminating against children from oppressed caste and of public officers in some schools refusing to enroll children from low caste. Furthermore, educational facilities for oppressed castes are said to be of lower quality than in schools with dominant caste children. එවැගේම කියනවා regular violence against lower castes and yet those responsible from high castes are not rigorously identified, prosecuted and punished. There is reluctance on the part of everyone to dismiss these cases kela. Jatwasim kiyena nan eka singalen kiyuwana usasyai kiyana kiyana kole demala guru urun taamat pahathya kiyana kole daruwanta wenas salakanawa. Meka me ap kiyanne api neme me kiyanne exa jathinge sangame pradhana naththam vishesha vaartha karuwek etana giilla adhyayana kala samahara rajyanil darin pahathya kiyana kola daruwan paasal walata athulath kirima pratikshepa karanawa. E wage me thamai adhyapana pahasukanda attawachima saapeksha vithama adui. Boho avasthawala usas kole aya පාත්කුල අයට හිරයට අඩත් වෙන්න කරනවා. නමුත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක ගැනීමේ උදාසීන බවක් ඇති වෙනවා. ඉතින් එමනම් මෙන්න මේ தத்துவය වහගන්න තමයි මේ දෙමළ දේශපාලඥයෝ බෙදුම්වාදී දෙමළ දේශපාලඥයෝ මේ වගේ බෞද්ධ නටබුන් වලට චිවිලිංග තියලා නැත්තම් කෝවිල් තියලා ඒ තුලින් මේ දෙමළ සහ සිංහල නැති ගැටුමක් ඇති කරන්න හදන්නේ ඒ තමන්ගේ ඒ කුල ભેදය යන්න ඒක වහගන්න.
ඉතින් වගේ තමයි. Honorable member please wind up.
ඔය 1956 දී SWRD බණ්ඩාරනායක මැතුමා ගෙනව social disability act කියලා. ඒ කියන්නේ මේ කුලය නිසා වෙනස්ව සැලකීම අපරාධයක් ලෙස සැලකුවා. නමුත් ඒක වළක්වන්න දෙමළ දේශපාලන් ගියා ඉන්දියාවට, ගියා එංගලන්තයට. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි
තියෙන්නේ.
ඒක නිසා එහෙම තියාගෙන ඒ වගේ තමන්ගේම අයට මේ වගේ සලකලා මේ වගේ දෙයක් කරන්න යන්නේ ඒ කූට මේ කූට අරමුණකින් නිසා. ඒ සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරන්න කියලා මේ අවස්ථාවේදී මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි. Thank you. Honorable Nalin Bandara.
බොහොම ස්තුතියි මුලාසේ මන්තුමනි. විශේෂයෙන්ම අද 2023 මැයි මාසේ 9 වෙනිදා අපිට මතකයි මීට වසරකට කලින් මැයි 9 වෙනිදා මේ රටේ ඉතාමත්ම සංදිස්ථානයක් බවට පත් වුණු දිනයක්. සමහරු මේ මැයි 9 වෙනිදා අඳුරු දිනයක් විදිහට හඳුන්වනවා. අපිට අනුමත කරන්න බැරි දේවල් ගණනාවක් සිදු වුණා. නමුත් ඇයි මැයි 9 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයෙක් එළවන අරගලයක් ඇති වුණේ කියන කාරණය පිළිබඳව සොයා බැලීම ඉතාම වැදගත්. ඒක අහම්බයක් නෙමෙයි ගරු මුලසේ මන්තුමනි. ඒක අහම්බයක් නෙමෙයි. මේ රට බංකොලොත්භාවයට ඇදලා දාපු පාලකෙක් සහයේ බංකොලොත්භාවයට ඇදලා දාන්න උඩගෙඩි දුන්නු. සමහරටේ පාලකයාටත් එහාට ගිහිල්ලා බලය අයිති ලෙස පාවිච්චි කරපු, රටේ ජනතාවගේ සම්පත් සූරගෙන කාපු, රටේ ජනතාවට සටන් කිරීමේ අයිතිය අරගල කිරීමේ අයිතිය නැහැ කියලා හිතලා ඔවුන්ට පොළු මුගුරු වලින් ගහලා අරලියගහ මන්දිරයට ඇවිල්ලා සන්නද්ධ වෙලා මේ තක්කඩි දේශපාලනයෙන් සියල්ලක්ම මර්ධනය කරන්න පුළුවන් යයි කියලා හිතපු, ඒ පිළිබඳව වහසි බස් දොඩපු අයගේ හයියත් ඒ අවස්ථාවේ ලැබුණා. අපි දන්නවා ඒ වගේ කටයුතු ගණනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි අන්තිමට ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වුණේ. හැබැයි අරගලේ සැබෑ අරමුණු එතනින් පස්සේ ඉෂ්ට වුණේ නැහැ. සැබෑ අරමුණු තමා මේ රටේ වංචාව දූෂණය නතර වෙයි කියන අරමුණ. මේ රටේ තක්කඩි දේශපාලඥයෝ මේ රටෙන් තුරන් විය යුතුයි. ඒ තක්කඩි දේශපාලඥයෝ යම් කිසි පාඩමක් ඉගෙන ගත්තයි ඉගෙන ගනී කියන බලාපොරොත්තු රටේ ජනතාව තුළ තිබුණා. හැබැයි දැන් වසරක් යනකොට නැවත ඒ තක්කඩි දේශපාලනය, ඒ රස්තියාදුකාර දේශපාලනය, ඒ කප්පම් ගන්න දේශපාලනය ආරම්භ වෙලා තියෙනවා. දැන් ඊයේ පෙරේද අපි කනගාටු වෙනවා මේ රටේ ආයෝජක අවස්ථාවක, මේ රට වැඩි වැඩියෙන් ආයෝජක ගෙන ආයුතු වෙලාවක බඩල්ගම ප්‍රදේශයේ තිබුණු ඕමාන් ජාතිකයකට අයති 400කට ආසන්න ප්‍රමාණයක් රැකියාවේ කරන ආයතනයකට පැනලා ඒක ඇතුළට ගිහිල්ලා ඒ විදේශිකයටත් පහර දීලා ඉතාම කැලලක් අපේ රට කරලා තියෙනවා. ඒ වගේම මේකට පැහැදිලිවම දේශපාලඥයෙක් සහ ඔහුගේ ගෝල බාලයෝ සම්බන්ධයි, ඔහුගේ සහෝදරයා සම්බන්ධයි කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම පොලිසිය ක්‍රියාත්මක වෙලා නැහැ හරියට. බඩල්ගම පොලිසියේ සූළු පැමිණිලි අංශය තමයි මේ පැමිණිල්ල විභාග කරලා තියෙන්නේ. දැන් ඊයේ බරපතල තත්ත්වයක් ඇති වුණා. ඒ සේවකයෝ කවුරු ගැනද? ඉන්නේ ඉන්දික. ඉන්දික එයාගේ සහෝදරයා තුසිත නයනප්‍රිය. තුසිත නයනප්‍රිය කියන මේ රාජ්‍ය අමාත්‍ය ඉන්දිකගේ සහෝදරයා ඊයේ 7353 1285 කියන නම්බරෙන් කතා කරලා ඊයේ උද්ඝෝෂණය කරපු අයට තර්ජනය කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපු අයට තර්ජනය කරලා තියෙනවා. ඊයේ ඉතර සේවකයෝ විශාල පිරිසක් උද්ඝෝෂණය කරා. ඒ උද්ඝෝෂණය කරේ තමන්ගේ රැකියාව අහිමිවීම, තමන්ගේ ප්‍රදේශයේ ආයෝජකයා රට හැර යාම කියන කාරණේ පදනම් කරගෙන.
හොන්ඩබල් ඉන්දික අනුරුද්ධ. යා පඩ්සර්.
එතුමා මේ මගේ නම පාවිච්චි කළා.
යා කෙටියෙන් සඳහන්.
ඔව් මම කෙටියෙන් කියන්නම්. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මම හිතන්නේ ආයෝජන මේ ප්‍රවර්ධනයේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයා කතාවෙදි කියයි. ඒ වගේම කරුණු කාරණා හරියට නොදැන මම හෙට වරප්‍රසාද ප්‍රශ්නයක් මේ වෙනුවෙන් ගන්නවා. හැබැයි එතුමාට කියනවා කරුණු කාරණා නොදැන මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු කටයුතු බාර අරගෙන කටයුතු කරනවා. මෙතුමගේ ගේ ඇතුලේ තිබිලා
ගරු
මුලාසරේ මන්ත්‍රීතුමනි, අපිට පේනවා තියෙන කලබලේ මේ තුසිත නයනාප්‍රිය කියන පුද්ගලයා ඇතුළු මේ සියලු දෙනාම අද ඊයේ තරම් නෙමෙයි. කොටින්ම මේ ආයෝජකයා, මේ ආයෝජකයා කියලා තියෙනවා මම රට හැර යන්න සූදානම් නැහැ. හැබැයි දිවුල පිටිය ප්‍රදේශයේ හැර, ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුල පිටිය ප්‍රදේශයේ හැර ඕනතරක කර්මාන්ත ශාලාව දාන්නම් කියලා ආයෝජන මණ්ඩලය දැන් සූදානම් වෙලා තියෙනවා. කටුනායක සෝන් එක ඇතුළ අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා මේ බලපෑම් මත තමයි මේ සිදුවීම් සිදුවෙලා තින්නේ. ඊයේ ඒ ප්‍රදේශයේ රැකියා නියුතු අය, මේ අපේ බිංගිරිය අය නෙමෙයි, මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නෙමෙයි, ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටියේ ඒ රැකියා නියුතු අය උද්ඝෝෂණයක් කරා. ඔය කෑ ගහපු එක්කෙනා ගේ ළඟටත් ඒගොල්ලෝ ගියා. ඒ නිසා මේ අපි නෙමෙයි, ඒ දිස්ත්‍රික්කයේ අය දන්නවා. ඒ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රීතුමිය ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීතුමිය කිව්වා මේ පිළිබඳව අපේ අය නෙමෙයි, ඒ පැත්තේ මන්ත්‍රීවරු අනිත් මන්ත්‍රීවරු කිව්වා මේ කප්පන් දේශපාලනේ දියුලපිටිය අදයි නෙමෙයි දැන්නම තියෙනවා කියලා. බොරළු කන්දේ ඉඳන් බොර ගාමන්ට් එකේ ඉඳන් හැමතැනම කප්පම තමයි යන්නේ. මේ කියන තුසිත නයනප්‍රිය කියන මේ සහෝදරයාතුළු මේ ක්‍රියාත්මක වෙනවා. මේ කතා කරලා වැඩක් නැහැ. මෙයාලගේ ප්‍රතිඵල විදිහට තමයි ගෝඨාභයටත් යන්න උනේ. ඒ නිසා ගෝඨාභයට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහට නොවෙන්න නම් රනිල් වික්‍රම ජනාධිපතිතුමා වහාම මේ වගේ ආණ්ඩුවෙන් මේ රාජ්‍ය අමතිකම් දීලා හයිය දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කටයුතු කරොත් ගෝඨාභය අංක දෙක තමයි ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අපිට තියෙන්නේ මේ රට පිළිබඳව ප්‍රශ්නයක්. මොකද මේ රටට ආයෝජක අවශ්‍ය වෙලාවක්. මේ ඉන්න ආයෝජකත් අපි දන්නා ඕමාන් තානාපතිවරයා මේ සම්බන්ධව ඉතාම කනගාටුව බලකරලා තියෙනවා. අපි අපේ මන්ත්‍රීවරු අපේ ඇමති හිටපු ඇමතිවරු ගන්නවකට ඔහු කතා කරලා තියෙනවා. අපි කතා කරපුවත් ඔහු තාම වේදනාවෙන් ඉන්නේ. මේ වගේ විදේශ තානාපතිවරු මේ රටේ මේ වගේ යට වෙන්න ඕනද? මේ රට වගේ රටට ඩොලර් ගේන ආයෝජකයෝ මේ වගේ යටෙන්නවද? ඒ ආයෝජකයා ගේ කර්මාන්තශාලාවට ගාලා පැනලා ඔහුට තුවාල කරලා ඔහුගේ බෙල්ල පාගලා මේ මොන මොන රාජ්‍යයක්ද? දියුල පිටිය කියන්නේ වෙනම රාජ්‍යයක්ද? ඒ නිසා ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි, එක එක කෙනාට මහඩ ගහන එක තමයි එදා ඉඳන්ම මේ වැඩේ වුනේ. හැබැයි අද දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසංග දලා තියෙනවා. ගේ අප්‍රේ මාර්තු 9ත් ඔය කට්ටියට පරිසං දුන්නා. හැබැයි ඒක හැදිලා නැහැ. ඒ පාඩම ඉගෙනගෙන නැහැ. අපි දන්නවා ගොඩක් අහිංසක මිනිසුත් බටකෑ. හැබැයි අහිංසකයෝ නෙමෙයි. මේ වගේ තම දඩුව ලැබෙන්න ඕනේ. අර මේ මන්ත්‍රීවරේ නිරපරාධයෙන් මරණයට පත් වුණා. හැබැයි තමයි මරණවලට තවක් කියන්න ඕනේ. උදේ මෙතන ඉඳන් ප්‍රසන්න රණතුංග කිව්වා කාලකන්ණි කියලා. කාලකන්ණි කියලා කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒක අදාළයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයත් අරගලයට සහයෝගය දුන්නා. එතුමා අගමැතිවරයා බවට පත් වෙලා ඉස්සෙල්ලාම රුවන් විජේවර්ධන මහත්තයා පත් කරා කරගලේ මේ පහසුකම් සපයන්න විදිහට. ඉතින් එහෙනම් ප්‍රසන්න රණතුංග කියනවා නම් අරගලේ ගැන ආශිර්වාද කරන අය කතා කරන අය කාලකන්ණි කියලා. ප්‍රසන්න රණතුංග කාලකන්ණි කියලා කිව්වේ මේ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. ඒ නිසා මේ කප්පන් දේශපාලනය ගැන මේ අපි තරන් නෙමෙයි, මෙතන පිටිපස්සේ හිටපු ඔය පැත්තේ හිටපු ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු අපිට කියනවා, මේ අද දිනේ අපිට කිව්වා. ඒ නිසා මේ බබා වෙන්න ඕනේ නැහැ. අපි දන්නවා එදා ඉඳන්ම කප්පන් අරන් බොරළු කඳු වලින් මිනි මරාගත්තු
මේ
සුදන වෙන්න හදනවා, අනිත් අයට මඩ ගහන්න හදනවා. ඒ නිසා අපි පැහැදිලිවම ගරු ජනාධිපතිවරයාට මේක කියන්න, වෙන අයට කියලා වැඩක් නැහැ. මේ වගේ අය අයින් කරලා දාන්න, මේ අය අයින් කරලා දාන්න. මේ වගේ අපේ රටට ආයෝජකයෝ ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නම් ඉන්න ආයෝජකයන්ට ආරක්ෂාව දෙන්න ඕන. මම ආයෝජන මණ්ඩලයට කතා කරා. මොකද මේ ආයෝජන මණ්ඩලයේ සෝන් එකක් ඇතුළේ නෙමෙයි මේ කර්මාන්ත ශාලාව තියෙන්නේ. මේ සෝන් එක ඇතුළේ තිබුණා නම් ආයෝජන මණ්ඩලයට වාක් කියන්නවා.
ඔන්ඩබල් දිනුම් මමුණුගම
ආයෝජන මණ්ඩලයෙන්
ඔන්ඩබල් දිනුම් මමුණුගම
කො මේ නලින් මන්තුමා, මම ඊගාවට කතා කරන නිසා මේ නැගිටේ නැත්තේ ඕක පිළිබඳවත් කියන නිසා. මේ වෙනකොට අයට අවශ්‍ය ආරක්ෂාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු බාර දීලා ඒ අවශ්‍ය කටයුතු කෙරීගෙන යනවා. දැන් ඔබතුමායි කාලේ ගන්න හොඳ නැති නිසා තමයි මම හිටියේ ඊගාවට කතා කරන නිසා. ඒකෙදි මම පැහැදිලි කිරීමක් කරන්නම්. හැබැයි මුකුත් නොවෙලා නැහැ. අවාසනාවන්ත සිද්ධියක් වෙලා තියෙනවා. ඒක එක්කෙනෙක් එක පුද්ගලෙක් මන්ත්‍රීවරයෙක් විතරක් නෙමෙයි. ඒක දිග සිද්ධියක්. ඒ නිසා ඒක වෙන පරීක්ෂණයක් පැවැත්වෙනවා. අවශ්‍ය කටයුතු මේ වෙනකොට අපි කරලා තියෙනවා.
Thank you honorable minister.
ගරු රාජ්‍යතුමා, ඒකයි මම කිව්වේ මේක සෝන් එකක් ඇතුලේ නෙමෙයි තියෙන්නේ. ඔබතුමාට සෝන් එකක් එළියේ තියෙන හුදකලා කර්මාන්ත ශාලාවකට ආරක්ෂාව සපයන්න බෑ. ඒ පහසුකම් සපයීම විතරයි කරන්න පුළුවන්. ඒ නිසා මම මේකේදී ඇඟිල්ල දික් කරන්නේ නැහැ ආයෝජන මණ්ඩලයට. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. සුළු පැමිණිලි අංශයකට දානවා නම් බඩල්ගම පොලිසිය ඔයසි මහත්තයා මේ වගේ ප්‍රශ්නයක් එතනම නීතිය කඩ කරලා ඒ නිසා පැහැදිලිවම දේශපාලඥයන්ගේ උමනා මත නටන ඔයසිලත් ඉන්නවා. හැබැයි ජනාධිපතිවරයා බලන්නවා මේ වෙලාවේ රට ගැන. මොකද රටට ආයෝජකයෝ ගේන්න ඕන නම් දැන් ඉන්න ආයෝජකයෝ ආරක්ෂා කරගන්න ඕන. අපේ විදේශ තානාපති කාර්යාල මේ සියලු දෙනාම එක එක්කෙනෙක්ට සම්බන්ධයි. ඕමානය කියන්නේ අපිට උදව් කරන රටක් එදා ඉදන්ම. ඔපෙක් සංවිධානයේ ඉන්න රටක්. ඒ වගේ රටක තානාපතිවරු මේ විදිහට මේ වගේ සිදුවීම් වලින් අපහසුතාවට පත් වෙනකොට, ඔවුන් වේදනාවට පත් වෙනකොට අනෙකුත් රටවලුත් සමග මේවා බෙදා ගන්න ඕන, හුවමාරු කර ගන්න ඕන. ඒ නිසා තමයි මේ සම්බන්ධව ඔබතුමා කිව්වාගේ දිලු මනුගමතුමා CID එකට මේ පැමිණිල්ල බාර දීම ගැන අපි සතුටු වෙනවා. ස්වාධීනව මේ සම්බන්ධව කටයුතු කරලා මේ අයට තරාතිරම නොබලා මේ ඊයේ දුරකතරෙන්
අවසන් කරන්න ගර්මන්තුමා
කිරීම ඇතුළු සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලැබුණොත් විතරයි අපේ ආයෝජකයෝ අපි ගැන විශ්වාසය තහවුරු කරන්නේ. බොහෝ ස්තුතියි.
Honorable Sudarshana Denpitiya, you have 12 minutes.
ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අඳුරු කාලයක් ගිවිලා එහෙම නැත්නම් මැයි 9 වෙනිදා කියන්නේ අද දවස අපිට අපේ රටේ අඳුරු දවසක් බවට පත් වුණා ගිය අවුරුද්දේ. අපේ ගරු අතුකෝරළ මන්ත්‍රීතුමා මිය ගියා, මරලා දැම්මා. ඒවා ඇත්තට සිහි වෙනකොට අපිට හිතාගන්නත් බැරි තරම් කවදාවත් දැකපු නැති සිදුවීම් වගේ අපි දැක්කේ. අපි ඉස්සල්ලාම ඉතින් එතුමට අපිට කරන්න තියෙන එකම දේ තමයි අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන එක. අපි ප්‍රාර්ථනා කරමු. කොහොම වුණත් විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්, හිටපු අමාත්‍යවරුන්, හිටපු මන්ත්‍රීවරුන් කතා කරන්නේ කිසි දවසක මේ පාර්ලිමේන්තුවත් කොහෙවත් ඉඳලා නැහැ. එහෙම නැත්නම් අමාත්‍ය ධූරයක් අරගෙන එහෙම නැත්නම් වගකීමෙන් කටයුතු කරවලා නැති විදිහට තමයි කතා කරන්නේ. රට වෙනුවෙන් ඔවුන් හැමදාම හොඳ වැඩ කරලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ, කිසිම දෙයක් වෙලා නැහැ, අත්තරදීමක්වත් වෙලා නැහැ. ඒක තමයි සිදුවෙන්නේ. මේම තමයි අපි දැක්කේ. දැන් අද දවසේම කතා කරන කතා වලින් දැක්කේ ඒක. මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමත් කරේ රට ඉහළට ගන්න, එහෙම නැත්නම් රටට හිතකර, එහෙම නැත්නම් රට හරියට ගමන් කරන්න ඕන වැරදි පෙන්නා දීමක් මේ දකින්නේ. හැම වෙලාවෙම කාට හරි බනින එක, කාට හරි පහත් විදියට කතා කරන එක තමයි අපි දකින්නේ. මේක අද දවසේ ඇත්තම රට ඉතා වැදගත් පනත් කීපයක් තමයි සම්බන්ධ වෙලා කතා කරන්න තියෙන්නේ. මේ පනත් ගැන කතා කරන මම විශේෂයෙන්ම ප්ලාස්ටික් ගැන කතා කරනවා. විශේෂයෙන්ම මොකද මේ රටට අහිතකර, රටට හිතකර නැති අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන ඉදිරියේදී අපේ දරුවන්ට, අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට ප්‍රශ්නයක් වෙන දෙයක් තමයි මේ ප්ලාස්ටික් කියන දේ. සමහර දේවල් තහනම් කරලා 2021 වර්ෂයේදී මේ රටට මේ ප්ලාස්ටික් සමහර දේවල් ගේන එක නවත්තන්න අවශ්‍ය කටයුතු කැබිනට් පේපර්ස් දාලා තව අවුරුදු දෙකක් බලන්න ඕනේ මේවා යම් මට්ටමකට අඩු කරන්නම් අවුරුදු දෙකකින් කරමු කියලා මේ ජූනි පළවෙනිදා වෙනකොට 2022 ජූනි පළවෙනිදා වෙනකොට අවසන් කරමු. නැවත මෙහෙම ක්‍රියාත්මක වෙමු කියලා. එහෙම නැත්නම් ඒ ප්ලාස්ටික් සමහර ද්‍රව්‍ය කීපයක් නවත්තමු, ඉම්පෝර්ට් කරන එක නවත්තමු, ආනයනය කරන එක නවත්තමු කියලා තමයි කතා කරලා තියෙන්නේ. දැන් අපි දැක්ක එකේ ප්ලාස්ටික් කැඳි, ගෑරප්පු, පිහි, ඉලියප්ප තට්ටු, කෝප්ප, යෝගට් කෝප්ප හැර ප්ලාස්ටික් මල් මාලා මේ වගේ දේවල් තහනම් කරලා තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම ප්ලාස්ටික් යෝගට් හැඳි අවුරුද්දකට ටොන් 350ක් පමණ ප්‍රමාණයක් පොළොවට යනවා. මේවා රීසයිකල් වෙන්නේ නැහැ. යෝගට් හැඳි ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. මේක මාෆියා එකක් බවට පත් වුණා. මේක නවත්තන්න ලොකු උත්සාහයක් ගත්තා. යෝගට් හැඳි ටික නවත්තලා පේපර් හැඳක් ආවා. පේපර් එකකින් ගන්න හැඳක් ගෙනාවා. හැඳක් නිෂ්පාදනය කරා ලංකාවේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදකෙක්. මේ නිෂ්පාදනය කළ මේ හැඳ සාමාන්‍ය මට්ටමකට ෆුඩ් සිටි වලට ගියා. නමුත් ඒක කරන්න දෙන්නේ නැහැ, කරන්න දුන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද දීර්ඝ කරා. නොයෙකුත් විදියට ඒ ව්‍යාපාරිකයන් එකතු වෙලා මේ හැඳ පේපරකින් ගහන හැඳ නවත්තන්න උත්සාහ කරා. මේක තමයි ඇත්ත. මේක කවුරුත් හිතන්නේ නැතුව විදියට මේ තත්ත්වයට පත් කරන්න උත්සාහ ගත්තා. මේ යෝගට් කෝප්ප කොච්චර යනවද, ඒවා රීසයිකල් වෙන්නේ නැහැ. ඉතින් මේවට අවශ්‍ය ක්‍රම තමයි අනුගමනය කරගත්තේ. අපේ රටට මේ දේවල් ඉම්පෝර්ට් කරන්න බෑ කියලා කියනවා, අපනයන කරන්න බෑ කියලා කියනවා. මම නම් යෝජනා කරනවා එහෙමනම් රෝ මැටීරියල්ස් ගේන්නත් ඕනේ නැහැ. අපි දකිනවා රෝ මැටීරියල්ස් වලට එහෙම බෑන්ඩ් එකක් නැහැ. කොහොම ගේන්න පුළුවන් කියලා තමයි දකින්නේ. රෝ මැටීරියල්ස් උත් නැවතිය යුතුයි. අත්‍යවශ්‍ය දේවල් වලට ප්‍රමාණක් ඒ රෝ මැටීරියල්ස් ගෙනාවට කමක් නැහැ. නමුත් මේවා ගෙනාවොත් නැවතත් මේ භාණ්ඩ නිෂ්පාදනය මේ රටේ සිදුවෙනවා. අපිට අහිතකර තත්ත්වයකට තමයි පත් වෙන්නේ මේ රට. අපේ රටේ ඉන්න අනාගතේ බාරගන්නේ දරුවන්ට අහිතකර තත්ත්වයකට තමයි පත් වෙන්නේ. ඒක නිසා අපිට අපි මේකේ තීන්දුවක් ගන්න ඕනේ. මම යෝජනා කරනවා මේකට තව පුළුවන් නම් ඇඩ් කරන්න. මේ රෝ මැටීරියල්ස් ගේන එකත් යම් කිසි කන්ට්‍රෝල් එකක් ගන්න ඕනේ අපි. ඒ වගේම විශේෂයෙන්ම මම ඔය අපව කියනවා ප්ලාස්ටික් හැඳි ගැන, එහෙම නැත්නම් යෝගට් හැඳ ගැන. මේක රීසයිකල් වෙන්නේ නැහැ. මේකට අපි නිසි ක්‍රමවේදයක් ඉතාම ඉක්මනින්ම මේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හැඳි තමයි ගොඩක් තියෙන්නේ. මේවා තහනම්ම කළ යන්න ඕනේ. තහනම්ම කරලා මේ ප්ලාස්ටික් හැඳි සම්පූර්ණම තහනම් කරලා අපිට පුළුවන් පේපර් එකකින් හදන්න. මේවා තියෙනවා, නිෂ්පාදනය කරලා තියෙනවා. නිෂ්පාදකයෝ ඉන්නවා ලංකාවේ. හැබැයි උන්ට ඒ අවශ්‍ය කටයුතු කරන්න, එහෙම නැත්නම් ඒවා නිෂ්පාදනය කරලා ඒවා වෙළඳපොළට දාන එකේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේක කළ යුතුමයි. ඒ විදිහටම විශේෂයෙන්ම හිතන්න මාසිකට ටොන් 25ක් 35ක් පොළොවට මාසිකව යනවනම් යෝගට් හැඳි විතරක් ඒකේ බර ග්‍රෑම් 72ක් විතර ප්‍රමාණයක් බරයි. ඉතින් මේක නිසා මේ 0.72 බරයි. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් පොළොවට යනවනම් ටොන් 400ක් යනවනම් 350ක් 400ක් යනවනම් අපි ඒ ගැන විශේෂයෙන්ම හිතන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මේක විශේෂයෙන්ම එනවයිමට ඔතොරිටි එක මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ මේ ගැන කටයුතු කරන්න ඕනේ. මේ ගැන කටයුතු කරේ නැත්නම් අපිට අනාගතයේ ප්‍රශ්නයක් එනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් අපි දකිනවා මේ ටැක්ස් හදන එක, ටැක්ස් දාන එක. දැන් අර්ථාපල් ටැක්ස් එක ගැන මම හැමදාම කතා කරා. මේ අපේ ගොවියට තියෙන මේ වෙන අසාධාරණය ගැන මේ ටැක්ස් අපි දානකොට එහෙම නැත්නම් මේ බදු අය කරනකොට ආනයනය කරන බඩුවල අපි බදු අය කිරීම සම්බන්ධව විශේෂයෙන්ම ආනයනය කරන බඩු භාණ්ඩවල බදු අය කිරීම සම්බන්ධව මොකක් හරි පොලිසි එකක් මොකක් හරි හරි ක්‍රමවේදයක් තිබිය යුතුයි. අපි ඒක දකින්නේ අර්ථාපල් වල දැන් අපි ගරු ඇමතුමත් එක්ක උදේ සාකච්ඡා කරා. එතුමා ලොකු උත්සාහයක් ගන්නවා මේක නියමාකාරයේ හරි පැකේජයකට දාගන්න. මොන දේ කරත් ටැක්ස් එක ඉම්පෝට් ටැක්ස් එක දාන්නේ ඒ අර්ථාපල් ගැලවෙන කාලෙටම තමයි. එතකොට අවශ්‍ය ප්‍රමාණය ස්ටොක් කරලා ඉවරයි මේ ගෙනල්ලා. මේ ගෙනල්ලා ස්ටොක් කරලා ඉවරයි ඊට පස්සේ තමයි මේ අවශ්‍ය කටයුතු සිදු වෙන්නේ. එහෙම නැත්නම් ඒ ටැක්ස් එක ඉම්ප්ලිමන්ට් කරන්නේ. මේක ගැන ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ඉම්පෝට් කරන දේවල් තියෙනවා අපිට අපේ රටට ඉම්පෝට් කරන ගොඩක් දේවල් තියෙනවා. ඒ ඉම්පෝට් කරන දේවල් වලට අපේ රට ආනයනය කරන මේ දේවල් ටැක්ස් එක දාන වෙලාව විශේෂයෙන්ම ඔය අර්ථාපල් වගේ සව දේවල් තියෙනවා අන්න ඒ දේවල් වලට ටැක්ස් එක දාන වෙලාව හරියන අපි ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒක මේකේ පොලිසි එකක් හැටියට තියෙන්න ඕන රටට මෙන්න මේම මේ ඉම්පෝට් ටැක්ස් එක දානවා නම් වෙලාවක් තියෙනවා නම් ඒ ඉම්පෝට් ටැක්ස් එක දාන වෙලාව තියෙන්න ඕනේ. දිනේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කාලයක් තියෙන්න ඕනේ වෙන් කරලා. ඒක නැති නිසා තමයි ප්‍රශ්නේ අපේ රටේ නැෂනල් පොලිසි එකක් නැතුව ජාතික සැලැස්මක් නැති නිසා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. අපිට තිබ්බා ඇත්තටම දැන් මේ යූරියා එනකම් බලන් ඉන්නවා ගොවීන්. දැන් ප්‍රශ්නයක් තියෙනවා යූරියා මිල. හැබැයි අපිට තිබිලා තියෙනවා කර්මාන්ත ශාලාව. යූරියා කර්මාන්ත ශාලාව නවත්තලා තියෙනවා. අපේ බයි ප්‍රොඩක්ට් එකක් තමයි පෙට්‍රෝලියම් එකේ. හැබැයි ඒක නවත්තලා දැන් අපි පිටරටින් ගේනවා. මේ කර්මාන්ත ශාලාව වහලා දාලා කරන දේවල්. ඒ වගේම අපිට කොච්චර බඩු භාණ්ඩ ආවද මේ රටට අනවශ්‍ය දේවල්. දැන් ඒව නැවතුණා 2021 දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත සමහර හොඳ තීන්දුව తీරන නිසා ඒ වෙලාවේ තියෙන මේ අනවශ්‍ය බඩු භාණ්ඩ ওই තියෙන රටට ගෙනාව ওই ප්ලාස්ටික් කෑලි සියල්ලම නැවතුණා. විශේෂයෙන්ම මේක ඉතාම වැදගත්ම අවස්ථාවක් බවට පත් වුණා. මේක අපි කන්ටිනියු කරන්න ඕනේ. අපිට අනවශ්‍ය දේවල් අපේ රටට ආව ප්ලාස්ටික් කෑලි ওই අනවශ්‍ය දේවල් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් අපි නිෂ්පාදනය කළ යුතුයි අපි ආනයනය කරන්න සුදුසු නැහැ. ඒ ගැන විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුමයි. අපි අපේ රටට ගැළපෙන අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් අපි රටේ නිෂ්පාදනය කරන්න දැන් අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. රටේ ඒ දේවල් කරන්න කිරීමට කටයුතු කරගෙන යනවා. ගරු අමාත්‍යතුමා එහෙම නැත්නම් අපේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කෘෂිකර්ම අමාත්‍යතුමා ඒවට අවශ්‍ය කටයුතු කෘෂිකර්මාන්තය සම්බන්ධව ඉම්පෝට් ටැක්ස් දාන එක සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළාද හොඳ සාකච්ඡාවකුත් තිබ්බා. මම දන්නවා මේ කටයුතු වලට විශේෂයෙන්ම දායක වෙයි. එහෙමනම් අපිට පුළුවන් ඉස්සරහට අපේ රටේ නිෂ්පාදන තුලින්ම අපේ ගමන යන්න. ඒ වගේම මම අපි කොච්චර විශේෂයෙන්ම බලන අපි ආනයන අපඩයක අපනයන පාලකවරයෙක් ඉන්නගේ ලොකු වගකීමක් තියෙනවා. ආනයන අපනයන පාලකවරයාගේ ලොකු වගකීමක් තියෙනවා. රටට මොනවද ඇතුල් වෙන්නේ රටට මොනවද පිට වෙන්නේ මේ දේවල් ගැන කතා කරන මේ දේවල් ගැන ප්‍රාණණය කරන්න මේ දේවල් පාලනය කරන ලොකු වගකීමක් තියෙනවා. මේවට අවශ්‍ය කටයුතු කරන්න මේවට අවශ්‍ය නීති රීති තියෙනවා නම් ඔබලාගේ යෝජනා තියෙනවා නම් මේවා ඉදිරිපත් කරන්න අපි මේ යෝජනා කරන්න අපි මේ
You have 2 more minutes.
මාළු කොපමණ ගෙනාවද? ඒතර අපි අපිට සිස්ටම් එකක් නැති නිසා තමයි මේ හැම දෙයක්ම අවුල් කරගෙන ඉන්නේ අපි. අපි කහ වගා කරා හොඳ ප්‍රොඩක්ට් එකක් අපිට කහ තිබ්බේ නැහැ. විශාල මිලකට ගියා දැන් කහ වගා කරා කහ අතිරික්තයක් බවට පත් වුණා. ඒත් වෙළඳ පොලේ කහ කුඩු වල මිල අඩුවක් නැහැ. මේවා නැවත වතාවක් අපි විශ්ලේෂණය කරලා මේවා හැදිය යුතුයි. අනිවාර්යයෙන්ම. ඉතින් විශේෂයෙන්ම මම වෙලාව මතක් කරන්නේ දැන් අපි ගරු දිලු මමනුගම ඇමතුමා BOI එක සම්බන්ධව කතා කරනවා නම් බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක ගැන කතා කරනවා නම් අපි මේ ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ආවට පස්සේ ඔහු ආරක්ෂා කරගත යුතුයි. ඒකට අවශ්‍ය කටයුතු දැන් එතුමා සම්පාදනය කරගෙන අපි ඩුබායි වලට ගියොත් ඒ අපි කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙක් ගියොත් දවස් 21කින් ඒකේ ලයිසන් එකක් අරගෙන වැඩ පටන් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා. පත් වෙලා තියෙනවා. ඒ ඩුබායි වල තත්ත්වය දැන් අද වෙනකොට අද දවසේ තත්ත්වය අපි ඒ විදිහට තමයි මම හිතන්නේ ගරු ඇමතුමා දිලුම් මමනගම ඇමතුමා මේ වෙනකොට දැන් අවශ්‍ය සාකච්ඡා මට්ටමේ පවතින මේවා තමයි කළ යුතු දේවල්. ඉන්වෙස්ටර් කෙනෙක් ආවම එයාව ආරක්ෂා කරගන්න ඕනේ. එයාට ඒ ආටේ කඩිනමින් කරගන්න ඒ අවශ්‍ය කටයුතු කරගන්න අපි අවස්ථාව ලබා දිය යුතුයි. ඔහුට බෑ රස්තියාදු වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඔහුට බෑ රස්තියාදු වෙන්න ගිහිල්ලා ග්‍රාම නිලධාරී පිටිපස්සෙන් යන්න. ඒව දේවල් කරන්න බෑ. ඒකෙන් තමයි මේ මැදට පැනලා ඉන්නේ කණ්ඩායමක්. ඉන්වෙස්ටර්ව මැදට ඉන්වෙස්ටර්ව අරගෙන ගිහිල්ලා නොයෙකුත් දේවල් ඔවුන්ගේ මළු තර කරගෙන ඇනීමේ කටයුතු කරන්නේ. ඒ ඉන්වෙස්ටර් විනාශ කරනවා. ඒ දේවල් කරන්න නැති වෙන්න තමයි අපේ දැන් මේ අවශ්‍ය කටයුතු කරගෙන යන්නේ. මේවා තමයි අවශ්‍ය අපිට. මේ දේවල් තමයි අවශ්‍ය ටිකෙන් ටික අපි ඉස්සරහට ගන්න ඕනේ මේ දේවල්. එන ඉන්වෙස්ටර් අපි රැකගෙන ඔහුට අවශ්‍ය නීතිමය රාමුව තුල තියාගෙන ඔහුට අවශ්‍ය මේ පහසුකම් ටික කඩිනමින් සපයන්න පුළුවන් නම් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. ඉන්ජිනේර් ඉන්වෙස්ටර් කෙනෙක් ආවම. ඉතින් ඒ දේ මම හිතන්නේ මේ වෙනකොට අපේ
මනුගම
එතුමා මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒක ඉතාම වැදගත්
දෙයක්. ඒ
නිසා මම නැවත වතාවක් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ ඉම්පෝට් කරන දේවල් එහෙම නැත්නම් මේ රෝ මැටීරියල් එක ප්ලාස්ටික් වල රෝ මැටීරියල්ස් ගේනකොට විශේෂ අවධානයක් යොමු කරන්න මොනවද මේකලා නිෂ්පාදනය කරන්න කියන එක. අපි කොච්චර ඉම්පෝට් කරන්න ඉම්පෝට් එක නැවැත්තුවත් ලංකාවට ගේන ආනයනය කරන එක නැවැත්තුවත් ඒ බඩු භාණ්ඩ නැවැත්තුවත් අපි රෝ මැටීරියල්ස් ගෙනල්ලා ඒවා නිෂ්පාදනය කළා මේ නිෂ්පාදනය කරනවා නම් එහෙම නම් වැඩක් නැහැ. අපි මේ දාන මොන අවශ්‍ය මේ මොන තරම් පණක් ගෙනවත් වැඩක් නැහැ. ඒක නිසා ඒ අවශ්‍ය කටයුතු වලට ඒ විදිහටම යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මේ රට අපි බේරගමු. මේක තමයි අවශ්‍ය විපක්ෂයේ යෝජනා කරන්න අපිට.
ඒක
හොඳයි යෝජනා කරන්න. හැබැයි මේ බොරුවට කෑ ගහලා බොරු දේවල් කරලා වැඩක් නැහැ. අපි යෝජනා කරන්න හොඳ යෝජනා අරගෙන මේ රටේ උඩට ගන්න තමයි අවශ්‍ය. ඒකට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
Thank you honorable Kings Nelson.
ගරු මූලාසන බවන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මීට වසරකට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවට 2020 මැතිවරණයේ මාත් සමග එකතු වුණු අපේ අමරකීර්ති අතුකෝරල මැතිතුමා මේ අවස්ථාවේ ඉතාමත් අපි ආදරෙන් සිහිපත් කරන්න ඕන. ඔහු විතරක් නෙවෙයි ඔහුගේ ආරක්ෂක නිලධාරියා එදා අමානුෂ ලෙස මහපාරේ ඝාතනය කරා. ඉතින් ඔහුට ඒ වගේම ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද ආනයන අපනයන රෙගුලාසි 50 ඉදිරිපත් කරන අවස්ථාවේ මට පෙර කතා කරපු අපේ හිටපු කුෂිකර්ම ඇමතිතුමා කිව්වා මේ රටට ආනයනය කරන්න පළතුරු ඒ වගේම එළවලු මේවා අවශ්‍ය නැහැ කියලා. මේ රටේ තියෙන ගුණාත්මභාවයේ මේ පසේ තියෙන ගුණාත්මභාවයේ එතුමා හිටපු කුෂිකර්ම ඇමතිතුමා විදියට අද එතුමා ඒක හඳුනාගෙන අපිට ප්‍රකාශ කරා. ඇත්තට මම අහන්න කැමතියි එතුමා මේ අවස්ථාවේ හිටියනම් මම අහනවා ඔබතුමා එදා කුෂිකර්ම ඇමතිතුමා විදියට ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමා මේ රටේ ගොවි ජනතාවට පොහොර ටික නවත්වනකොට එදා ඔබතුමා ඒවයි කතා කරේ නැහැ. ඔය ගුණාත්මභාවය ගැන කතා කරේ නැහැ. දැන් අද අපි විපක්ෂයක් විදියට අපි කැමති නැහැ හාල් පිට රටින් ගේනවට. අපි කැමති නැහැ එළවලු පිට රටින් ගේනවට. අපි කැමති නැහැ පළතුරු එළවලු ඒ වගේ දේවල් පිට රටින් ගේනවට. එමනම් අද මේ නවීන තාක්ෂණෙත් එක්ක අද මේ ගොවියට වෙලා තියෙන විශාල අසාධාරණය තමයි ගොවියා පාවිච්චි කරන ඒ යන්ත්‍රවන උපකරණ අද මේවා ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් දැන් පොළොව සකස් කරන යන්ත්‍රයක් ගත්තොත් මේවට අවශ්‍ය කරන උපකරණ අද හොයාගන්න බැරි වෙලා තියෙනවා වෙළඳ පොලේ. ඒ වගේම ගොයම් කපන යන්ත්‍රයක් ගත්තොත් මේකට අවශ්‍ය කරන උපකරණ හොයාගන්න බැරි වෙලා තියෙනවා ගොවියන්ට. ඉතින් ඒ නිසා අද ගොවියට විශාල මුදලක් වැය කරන්න සිදු වෙලා තියෙනවා තමන්ගේ ගොයම් ටික කපා ගන්න, ඒ වගේම තමන්ගේ පස සකස් කරගන්න මේ වගේ දේවල් වලට අද විශාල මුදලක් වැය කරලා තියෙනවා. ඉතින් ඒ මුදල වැය කරලා අපි කල්පනා කරලා බලන්න ඕන දැන් හාල් පිට රටින් ආනයනය කරාම මොකද්ද වෙන්නේ? අද වී ගොවියට මිලක් අද නැති වෙලා තියෙනවා. දැන් ගොවියෙකුට අක්කරයක් නිෂ්පාදනය කරන්න ගරු මූලාසන මන්ත්‍රීතුමනි රුපියල් 110ත් 115ක් අතර බය වෙනවා. හැබැයි පහුගිය කාලේ රජයේ විසින් කිව්වා වී රුපියල් 120 ගන්නවා කියලා. එතකොට මොකද්ද උනේ? එතකොට පෞද්ගලික ආයතන වලින් රටේ තියෙන මෝල් මුදලාලිලා වී ටික ගත්තේ නැහැ. හැබැයි රජය ගත්තෙත් නැහැ. හැබැයි අන්තිමට උනේ ගොවියට තමයි මේකෙන් පහරක් වැදුනේ. ගොවියගේ වී ටික රුපියල් 80ට තමයි විකුණන්න පුළුවන් උනේ. ඉතින් ඒ නිසා මිත්‍රවරුනි විශේෂයෙන්ම අද මේ ගේන පනත්වල අපි බලන්න ඕන මේ රටේ විශේෂම වී ගොවියා පළතුරු ගොවියා එළවලු ගොවියා මේ හැම ගොවියෙක්ට
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ප්ලීස් ප්‍රොපෝස් ද නේම් ටු ද චෙයා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමාගේ නම මූලාසනයට යෝජනා කරනවා.
ප්ලීස් සෙකන්ඩ් ඉට්. Thank you. සුදර්ශන දෙනපිටිය.
Thank you.
කතා කරන්නේ.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම දැන් කතා කරගෙන හිටියේ දැන් විශේෂයෙන්ම දැන් ගොවියොත් එක්ක අපි සාකච්ඡා කරාම මේ අය කියන්නේ මේවට අවශ්‍ය කරන උපකරණවල මිල අද අධික ලෙස වැඩි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ගොයන් කපන යන්ත්‍රයක ඒ අවශ්‍ය කරන රබර් එකට ඒ ට්‍රැක් එකට රුපියල් 110,000ක් ගෙවපු එක අද 260,000ක් වෙලා තියෙනවා. ඒ වගේම ඔයිල් ලීටර 20ක් රුපියල් 23,000ට ගත්ත එක රුපියල් 84,000ක් වෙලා තියෙනවා. ඒ වගේම ෆෝර් වීල් ට්‍රැක්ටර එක ටයර් එකක් රුපියල් 120,000ක තිබුණු ටයර් එක අද 240,000ක් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ ගොවියන්ට අපි ලබා දෙන රජයක් විතර ලබා දෙන සහන මොනවද කියන එක තමයි අපි කතා කරන්න ඕන. අපි 100%ක් ආනායනය කරන එක නැවතුවාම එහෙමනම් මේ දේශීය නිෂ්පාදනය කරනවා අපි ශක්තිමත් කරන්න ඕන. ඒ පැත්තෙන් ඒව කතා කරන්නෙත් නැතුව එකපාරටම රායක් එළිමනකොට ආනායනය කරනවා නැවතුවාම මේ රටේ නිෂ්පාදනය කරන ගොවියා වෙන්න පුළුවන්, පළතුරු ගොවියා වෙන්න පුළුවන්, එළවලු ගොවියා වෙන්න පුළුවන්, සෑම ගොවියෙකුටම විශාල ප්‍රශ්නයක් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි පහුගිය කාලේ බිත්තර ගැන කතා කරා. බිත්තර ආනායනය කරනවා කිව්වා, ඉන්දියාවෙන් ගේනවා කිව්වා. අද වෙළඳ පොලේ කොහෙද බිත්තරයක් හොයාගන්න තියෙන්නේ? අද සුපිරි වෙළඳසැලකට ගියොත් බිත්තර හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් පෝෂණදායී ආහාර වේලක් දරුවන්ට අපි ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි ඒ කෑම වට්ටෝරුව ගත්තොත් සතියකට එක දවසක් අනිවාර්යයෙන්ම බිත්තරයක් දිය යුතුයි කියනවා. අද මේ දරුවන්ට බිත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මම නියෝජනය කරන පොළොන්නර දිස්ත්‍රික්කයේ ගත්තම මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ, ඒ කියන්නේ කුෂභාවයෙන් පෙළෙන දරුවෝ පොළොන්නර දිස්ත්‍රික්කයේ විතරක් 4,573ක් ඉන්නවා. ඉතින් එහෙමනම් මේ රටට බත සපයන ගොවියෝ ගත්තොත් පොළොන්නර දිස්ත්‍රික්කයේ තමයි 95%ක් ජීවත් වෙන්නේ. ඒ ගොවියන්ගේ දරුවන්ට මන්ද පෝෂණය හැදෙනවා කියන එක මේක අපිට අපි විශේෂයෙන්ම මම පොළොන්නර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන മന്ത്രി කෙනෙක් මට හරි ලැජ්ජාවක් මේක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම මේ විශේෂ භාර ඇමතුමාට විශේෂයෙන්ම කෘෂිකර්ම ඇමතුමාට කියනවා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළා. මේ අඩුම ගානේ මේ බිත්තර ගොවියවත් අපි ශක්තිමත් කරන්න ඕන. ඉතින් මට පෙර කතා කරපු හිටපු කෘෂිකර්ම ඇමතුමා මහින්දානන්ද අලුත්ගමගේ කියන විදියට මේ රටේ දේශීය ගොවියා ශක්තිමත් කරනවා නම් දේශීය ගොවියා ශක්තිමත් කරන ඒ අයට අවශ්‍ය කරන උපකරණ ටික අපි ලබා දෙන්න වෙනවා. ඒ අයට අවශ්‍ය කරන උපකරණ ටික ලබා නොදී අපි කොහොමද දේශීය ගොවියා ශක්තිමත් කරන්නේ? ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අද යන්ත්‍ර ඒ වගේම අද රටේ නිෂ්පාදනය කරන අනිකුත් දේවල් දැන් ගත්තම අපි ගත්තොත් මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන අය දැන් මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන අයගේ උපකරණ 95%ක් එය පිටරටින් ගේන්නේ. අද මේක 100%ක් නවත්තලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් රුපියල් 450ට තිබුණු ප්‍රශ්න පත්‍ර වලට යොදන අවශ්‍ය කරන පේපර් ටික කඩදාසි ටික රුපියල් 4,500 තිබුණ එක අද රුපියල් 2,000ක් වෙලා තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන අනිකුත් උපකරණ මේ සියලු දේම අද 100%ක් නවත්තලා තියෙනවා. එහෙමනම් අපි මොකද්ද මේ අයට ශක්තිමත් කරන්න දේ කර්මාන්තයේ කඩන් වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි අද අපි ගත්තම මුද්‍රණ කර්මාන්තයේ තියෙන. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි අපි අද සංචාර කර්මාන්තය ගැන කතා කරනවා. අපි දැක්කා මීට දවස් දෙකකට කලින් ඕස්ට්‍රේලියාව ඉඳලා ආපු සංචාරකයෝ වගේක් මේ අද කාලගුණයේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මත්තල ගුවන්තොටුපළට ඒගොල්ලන්ගේ ආපු ප්ලේන් එක බානවා. හැබැයි අපි දැක්කා මොකද්ද ඒගොල්ලන්ට ලබා දුන්නු සහන මොනවද කියලා. මම දැක්ක පාරේ තියෙන බස්වල ඒගොල්ලෝ කොළඹ ගුවන්තොටුපළට ගෙනාවා. මේ පාරේ තියෙන බස් එකේ ආවා කියලා නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි සංචාරකයෝ ගැන කතා කරනවා. සංචාරකයෝ මේ රට ගෙන්නන්න ඕනි කියන කෙනා. ඒ මම විශ්වාස කරන්නේ ඒ ගුවන් යානයේ ආපු සංචාරකයෙක් ආයේ කවදාවත් අපේ රටෙන් පිටරටට ගිහිල්ලා ලංකාව කියන රටකට යන්න කියලා කියන එක කියන්නේ. ෆ්ලයිට් එකක් කියන එක මිස් වෙන්න පුළුවන්. හැබැයි ෆ්ලයිට් එකක් මිස් වුණොත් ඒ අදාළ සමාගමෙන් ඒ අයට දෙන්න ඕන පහසුකම් ටික ලබා දෙන්න වෙනවා. ඒ වගේම තමයි විදේශගතවල ඉන්න ශ්‍රමිකයන්. දැන් අපි ශ්‍රමිකයන් ගැන මහා උජාරුවෙන් කතා කරනවා. ඒගොල්ලෝ ලංකාවෙන් පිටත්තල යනකොට මල් මාලා දාලා බෙර ගහලා බොහොම ආඩම්බරෙන් රටින් පිටවර කරලා අරිනවා. හැබැයි ඒගොල්ලෝ ලංකාවට එනකොට අවුරුදු 5ක් ඉඳලා අවුරුදු 10ක් හරි ඉඳලා ලංකාවට එනකොට ඒගොල්ලන්ට මොනවද අපි ලබා දෙන්න පහසුකම්? මම දැකලා තියෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ඒ අය ලංකාවට එනකොට මං හිතන්නේ ඒගොල්ලෝ විශාල අසාධාරණක ලක් වෙනවා එයාපෝට් එකේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මොන ලයින් එකේද යන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන මේ ෆෝම් එක පුරව ගන්න විදියක් නැහැ. ඒවා පුරව ගන්න ඒ අවශ්‍ය කරන පහසුකම් ටික ඇතන ලබා දෙන්න. ඒ වගේම මේගොල්ලෝ ලංකාවෙන් පිටත් කරලා යවනවා වගේම ලංකාවට එනකොටත් ඒගොල්ලන්ට විශේෂ ලයින් එකක් හදලා ඒගොල්ලොන්ගේ පිළි අරගෙන මොකද ලංකාවට අපි ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි අපේ රටට ඩොලර් ටික අපිට ගේන්නේ. ඉතින් ඒ නිසා කරු මූලාසන මන්ත්‍රීතුමනි මේ සම්බන්ධව මම දිගින් දිගටම කියන්නේ අපි මේ පාර්ලිමේන්තුව තුල මේවා අදහස් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම සත්භාවයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි මේ වගේ කීයෙන් කීයද මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මූලාසන මන්ත්‍රීතුමනි මම ඔබතුමාට යෝජනා කරනවා ඒ විශේෂභාර ඇමතිවරුන්ට යෝජනා කරනවා විශේෂයෙන්ම අපේ රටින් පිටස්සලන ශ්‍රමිකයන්ව එය නැවත ලංකාවට එනකොට එයට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි
ගරුමන්තුතුමනි තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
අද අවසන් කරනවා. අද අපි පොළොන්නරුව දිස්ත්‍රික්කය ගැන කතා කරනකොට දැන් මේ වෙනකොට යල කන්න ආරම්භ කළා තියෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි දැන් ජලය නිකුත් කළා තියෙනවා. හැබැයි තාමත් මේවට අවශ්‍ය කරන මඩ පොහොර ටික ඒ ලබා ගන්න කොහොමද කියන එක ඒ අදාළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වෙන්න පුළුවන් තාම උපදෙස් ටික ලබා දීලා නැහැ. ඉතින් ඒ වගේම තමයි තාම මහකන්නේ වී මේ ගොවියන්ගේ ගෙවල් වල තියෙනවා. මේ වී ටික විකුණ ගන්න විදියක් නැතුව ගොවි මහතුරු විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ යල කන්නේ ගොවියා කුඹුරට බහිද නැද්ද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන මේ වෙලාවේ මේ ගොවියව ශක්තිමත් කරේ නැත්තම් දැන් පහුගිය කාලේ මේ කුඹුරට එකතු කරපු පොහොරත් එක්ක අපි දන්නේ නැති රෝග මේ පොළොවට හැදිලා තියෙනවා. දැන් පහුගිය කාලේ කුඹුරු ටික කහපාට වුණා. අපි දන්නේ නැහැ ඒකට අවශ්‍ය කරන මොනවද ගහන්න ඕන පොහොර යථාතත්ත්වයට ගේන්න ඕන කියන එක. ඉතින් ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ ගොවි මහතුරු මේවා දැනුවත් කරන්න වෙනවා. ඒකට තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ, නිලධාරි මහතුරු ඉන්නේ. මේව දැනුවත් කරලා අපිට හාල් අතිරිත්‍යයක් අවශ්‍ය නම්, වී අතිරිත්‍යයක් අවශ්‍ය නම්, හාල් පිටරටින් ගේන්න අවශ්‍ය නැත්නම් මේ ගොවි මහතුරුන්ව ශක්තිමත් කරන්න ඕනේ. අයයට අවශ්‍ය කරන ද්‍රව්‍යමය දේවල් ලබා දෙන්න වෙනවා. ඒ වගේම අවම වශයෙන් රුපියල් 110ටවත් මේ ගොවියගේ වීටික ගන්න වෙනවා. නැත්නම් ගොවියා කුඹුරට බහින්නේ නැහැ. ගොවියා ගොවිතැන කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා කියමින් අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මිළඟට ගරු දිලුම් මමුණුගම අමාත්‍යතුමා, ඔබතුමාට ගරු ශ්‍යාම් සේමසිංහ අමාත්‍යතුමා.
විශේෂයෙන් මන්ත්‍රීතුමා කතා කරා ආනයන සීමා පිළිබඳව. ගරු මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි, ආනයන සීමා පනවන්න උනේ මීට වර්ෂයකට විතර කලින් රටේ පැවති ආර්ථික තත්ත්වය නිසා. විශේෂයෙන්ම විදේශීය සංචිත ප්‍රමාණය අපේ අඩු වුණා, ද්‍රවශීලතාවයක් නැති වුණා. ඒ හින්දා අපිට සිදු වුණා මේ අද පවතින තත්ත්වයට රට අරගෙන එන්නේ යම් සීමා පනවන්න. හැබැයි අපි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඒකාබද්ධව කටයුතු කරද්දී තව මාස කිහිපයක් තුළ අපි ඉදිරිපත් කරන සැලැස්මක් කොහොමද මේ ආනයන සීමා ලිහිල් වෙන්නේ කියලා. හැබැයි අපිට ඒක කියන්න බෑ මේ ඊළඟ සතියේ දෙකේ තුනේ ලිහිල් වෙනවා කියලා. නමුත් අපි ක්‍රමවත් සැලැස්මක් රටේ කියන්නේ බැලන්ස් ඔෆ් පේමන්ට් වලට නෙගටිව් ඉම්පැක්ට් එකක් ඇති නොවෙන්න, ඒ වගේම ඒ ආනයන කටයුතු සහ විවෘත වෙල දාමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ටික ලැබෙන්න සලස්සනවා. ගරු මුලාසරණුගේ මන්ත්‍රීතුමනි, අද මොන ආකාරයේ විවේචනයක් විරුද්ධ පක්ෂය එල්ල කරත් මේ වගේ තීන්දුව ගත්ත හින්දා තමයි අද අපිට යහපත් ආර්ථිකයකට පියනගන්න අවශ්‍ය මුල් අඩිතාලම දාන්න පුළුවන් වුණේ. එහෙම නැති වුණා නම් අර මෙතුමන්ලා කතා කරපු මේ නමය අදාළ ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලේ තිබිච්ච තත්ත්වයට වඩා දරුණු තත්ත්වයකට රට යනවා. එහෙනම් අපි මේ සීමා ලිහිල් කරනවා ක්‍රමානුකූලව නැවත ආර්ථිකය කඩාවැටීමට බලපෑමක් ඇති නොවෙන්නේ ඒ සීමා ලිහිල් වීම සිදු වෙනවා.
ස්තුති කර අමාත්‍යතුමනි. ඊළඟට ගරු දිලුම් අමුණුගම අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
තියෙනවා. 10ක්. ගරු මූලාසන ආරූඪ අමාත්‍යතුමනි, අද මේ සෙස් බදු පිළිබඳව ඒ සංශෝධන ගෙන එන අවස්ථාවේදී අපේ ශ්‍රීහාන්සිංහ මැතිතුමත් පැහැදිලි කරපු ආකාරයට විශේෂයෙන්ම අර කියපු විදිහේ ආනයන යම් ප්‍රමාණයක් තහනම් කිරීමත් පඩවපු යම් බදුත් සමග ඒ වෙළඳාමේ යම් අසමතුලිතභාවයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ කාර්යය නිසා විශේෂයෙන් අපි ආයෝජන පැත්තෙන් ගත්තත් අපිට අපේ බඩු විතරක් බදු නැතුව වෙන රටවල් වලට යවන්නත්, වෙන රටවල් වලින් අපි ගන්න සෑම දෙයකටම අධික ලෙස බදු පනවන්නත් එහෙම කිරීමේ හැකියාවක් නැහැ. ස්වාමි ශාන් සිංහ සේමසිංහතුමා කියපු ආකාරයට ජනාධිපතිතුමා 20-23 අයවැයත් මේ සෙස් බද්ධ ක්‍රමානුකූලව අහෝසි කරන්න සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒකට මෙතුමා කියපු ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එක නේද? ඒක හරහා මේ කියන අසමතුලිතතාවයන් ඔබතුමාගේ කතාවෙත් කියපු ආකාරයට මකන්නත් බදු සහන දෙන්න ඕනේ මොනවටද? සෙස් අයින් කරන්න ඕනේ මොනවටද? එතනින් එහාට ගියාම එන්න ඕනේ නැත්තේ මොනවද? සහන හෝ සහන නැතුව හෝ රටට නොගෙනිය යුත්තේ මොනවද කියන ඒව පහුගිය කාලේ ඔබතුමාගේ වගේ හුඟක් නතර වුණා. ඒව නැවත ආපසු ඇතුල් වීමට ඉඩදීමක් නෙමෙයි. එක දෙයකට තුනා ඒ සියලු දේ නතර කරලා එකින් එක අවසර දීම තුළ අනවශ්‍ය බාණ්ඩ රැසක් රටට උරට පැමිණීම නතර වුණා. ඒවට දේශීයව වෙනත් ආදේශ අද රට තුල නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක පිළිබඳව මගේ හිතේ කාගේවත් විරෝධතාවයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මේක අද දිනේ අවසානයේදී සම්මත වෙනවා. විශේෂයෙන් අද දිනය ගත්තාම සියලු දෙනා කතා කරපු පරිදි මේ වසරේම පහුගිය වසරේ අද දවසේ තිබුණු තත්ත්වයක් අද තියෙන තත්ත්වයක් බලපුවම කවුරු මොනවා කිව්වත් අපි ජනාධිපතිතුමාට අපේ ස්තුතිය සහ ගෞරවය කරන්න සිද්ධ වෙනවා. එතුමාගේ සම කටයුතු කරනේ ඇමතුමන්ලා සහ සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වසරක් ගත වෙනකොට තිබුණු දැඩි අර්බුදකාරී තත්ත්වයක් වෙනස් කරලා අද ජන ජීවිතයේ සාමාන්‍ය අතට පත් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නීති හා සාමය ස්ථාපිත කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ආර්ථික තත්ත්වය රටේ ආර්ථිකත් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන මට්ටමට දැන් පැමිණෙමින් තියෙනවා. හැබැයි විශේෂයෙන් මේ කාරණේදී අපි දැක්ක මරික්කා මන්තුමා එතනින් ගියාම නලින් බණ්ඩාර මැතිතුමාලා මේ සිද්ධියට අදාළව මේ අරගලය හා සම්බන්ධව මේකට අදාළව මේ හොරා කාපු නිසයි මේව සිද්ධ වුණේ රට බංකොලොත් කෙරුවා ණය ගත්ත මේ සියලු දේ පිළිබඳව නොයෙකුත් කතා කිව්වා. හැබැයි විශේෂයෙන් අපි හරියටම මේක ගැන හොයලා බැලුවොත් මේ අරගල සහ නොයෙකුත් ආණ්ඩු විරෝධය ආරම්භ වුණේ කොහෙන්ද ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණේ අපි බලන්න මාත් කාලයක් මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමතිවර හැටියට කටයුතු කරුවා ඔය කියන කාල සීමාව තුළ. මාත් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම වලට සහභාගී වෙච්ච කෙනෙක්. ඒසක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවර හැටියට පත් වුණාට අසුව ඒ ක්‍රමක්‍රමයෙන් මේවා ගොඩනැගුණු හැටි අපිට බුද්ධියංශ වලින් වාර්තා කෙරුවා. එකන ක්‍රියාත්මක නොවුනේ ඇයිද ජනාධිපතිතුමා අපි දන්නේ නැහැ. ඒක අපේ අතේ තියෙන කාරණයක් නෙමෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන් මේවා ගොඩනැගෙන හැටි කවුද මේවට සහාය දෙන්නේ? රාජ්‍ය නොවන සංවිධාන මොනවද? මොන රටවල් වලට දේව අයිති? කියන කාරණා පැහැදිලිව අපිත් ජනාධිපතිතුමා දැනගෙන හිටියා නැහැයි කියන්න බෑ. ඒක තමයි අත කතා. හැබැයි අපි හරිය විදිහට කල්පනා කරලා බැලුවොත් මේ බටහිර සමහර රටවල් වලටත් ඔය කියන ඒ වගේ ඒ රටවල් වල බිහිවෙච්ච රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වෙන්නත් මූලිකම හේතුව කවුරු මොනවා කිරුවත් රාජපක්ෂවරේ පාලනය කරනකොට එන ප්‍රධානම ගැටලුව සහ ප්‍රශ්නය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මේ රටේ යුද්ධය අවසන් කිරීම. ඔබතුමා හමුදාවේ හිටපු නිලධාරියෙක්, යුද්ධයේදී තුවාල ලැබපු නිලධාරියෙක්. ඒ නිසා මට වැඩි හොඳට ඔබතුමා දන්නවා මගේ පියත් එහෙම රාජකාරී කෙරුවා. මේ රටේ මම විශ්වාස කරනවා පහුගිය දවස්වල අපි අර අලුත් කර්මාන්ත පුරවගයක් අරින්න නිසා උතුරේ පහුගිය වෙසක් දවස්වල මම මඩකලපුව ත්‍රිකුණාමලේ එතනින් ගියාම වාකරේ KKS දක්වා වවුනියාවට මාන්කුලම් වල පරන්තන වලට අපි ගියා. අපි දැක්ක ඒක බෞද්ධ උත්සවයක් වෙසක් දවස. හැබැයි මේ නිවාඩු දවස් කීපේ ඒ පළාතේ දෙමළ ජනතාව කොච්චර සතුටින් ගත කෙරුවද කියන කාරණේ ඒ සංචාරයේදී මම දැක්කා. ඇලදොලවල් වල නාන්න ගිහිල්ලා හිටියා. හෝටල් වල පිහිනුම් තටාකවල මුහුදු වෙරළේ අපි ගියාම පාසි කුඩා මුහුදු වලට මං ගාව පින්තූර තියෙනවා. මුහුදේ වෙරළේ වැලිවත් පේන්නේ නැහැ තරම් විශාල සෙනඟ ඒ ස්ථාන වලට රැස් වෙලා හිටියා. මේකට හේතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පහුගිය රජය යුද්ධය අවසන් කරපු නිසා ඒ පළාතේ සාමය ස්ථාපිත වුණා. ඒ පළාතේ ගියොත් මාර්ග කැඩිච්ච පාරවල් නැහැ, සියල්ල වැඩි දියුණු වුණා, යටිතල පහසුකම් සංවර්ධනය වුණා. මේ සියල්ලම ලැබුණේ යුද්ධය අවසන් කරපු නිසා. ඔබතුමාලා දන්නවා යුද හමුදා නිලධාරී කැරෙන මේකට අකමැති පාර්ශ්වයන් කීපයක් LTTE ආරම්භ වෙච්ච දවසේම සිටම බටහිර රාජ්‍යයන් සමහරක් ඒ වගේ රාජ්‍ය නොවන සංවිධානවල ආශිර්වාදය LTTE සංවිධානයේ තිබුණා. ඔබතුමාලම දන්නවා යුද්ධය අවසන් වෙලා පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශවල තමයි අවසානයේ වාහන ඇණිය දාලා ගිනිබත් කරලා කියලා තිබුණේ. ඔබතුමාම දන්නවා රාජ්‍ය නොවන සංවිධානවලට අයිති වාහන සිය ගණනක් ඒ ලාංඡන සහිතව LTTE විසින් පාවිච්චි කරපු වාහන ගොඩ ගහලා තිබුණා. නිසා එයාගේ ආශිර්වාදය පිළිබඳ අඩුවක් තිබුණේ නැහැ. නමුත් එයාගේ ආශිර්වාදය ලත් කණ්ඩායම පරාජය කිරීම පිළිබඳව මාතපක්ෂවරුන් පිළිබඳව ලොකු වෛරයක්. මේ සමහරක් රටවලට සහ රට හැටියට නැති වුණත් සංවිධාන සහ කණ්ඩායම් හැටියට එයාගේ තියෙනවා. ඒ නිසාම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්වෙච්ච දවසේ සිටමත් එතුමාට කරන්න පුළුවන් හැමදේම කෙරුවා. මානව හිමිකම් පිළිබඳ චෝදනා අපේ සරත් වීරසේකර මැතිතුමා කරපු විදියට යුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්න තිබුණු උත්සාහයවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මට මතක නැහැ කොහෙදෝ සමුළුවකට ගිහිල්ලා එංගලන්තේ ඇඳුම් ටිකක් තියලා ඇඳුම් උද්දාලා දුවගෙන එන්න උනේ අත්අඩංගුවට ගන්න සැලසුම් කෙරුවා එතුමාත් හමුදා නිලධාරීන් මේ සියල්ල කෙරුවේ LTTE පරාජය කළ සාමය ස්ථාපිත කිරීමේ වරදට දඬුවම් හැටියට තමයි මේ සියල්ල කියන්නේ. ඉතින් ඒකෙම තවත් කොටස් තමයි ඔය කිව්වට ඔය හොරා කාපලේ හොරා කෑවයි කියලා ගිය සැරේ කිව්වනේ. ඊට පස්සේ වෙන රජයක් පත් වුණානේ. ඔය හොරා කෑවයි කිව්ව සියලු අය උසාවි ගෙනිච්චානේ. ඒ නඩුව වලින් දැන් ඔක්කොම නිදහස් වුණානේ. කවුද හිරේ කියේ? එහෙනම් ඉතින් එහෙනම් උසාවිය ප්‍රශ්නයක් කියලා කියන්න ඕනේ එහෙමනම්. සා ඒකට කියන්න තියෙන්නේ සියල්ලම බොරු චෝදනා. හැබැයි දැන් නැවතත් ඒ චෝදනාම ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒක ඊටාම ඊට වැඩිය සැලසුම් සහගත වෙල්ලකෙම. මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් පරිණත දේශපාලකෙක් හැටියට එතුමා මේ චෝදනා සහ ඒ වැඩපිළිවෙළ උග්‍ර අතට එනකොට එතුමා හැම වෙලාවෙම මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණයේ ප්‍රතිඵලයේ සැර වෙනකොට මේ අය පසුබැස්ස. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පිළිබඳව ලොකු හැදෑරීමක් හෝ ඒ පිළිබඳව ලොකු සැලකිල්ලක් දැක්ුවේ නැහැ. සාබතුමා දන්නවා ඒත් සමගම කොවිඩ් වසංගතය ඇවිල්ලා ආර්ථිකය කඩන්වටුනා. රටක ආර්ථිකය කඩන්වටුනාම කළ හැකි දේවල් සීමිතයි. වැඩි බලය තියෙන්නේ බටහිර රටවල් සතුව. බටහිර නොවන රටවලුත් අපිට උදව් උපකාර කරපු රටවලුත් යම් යම් කරුණු කාරණා නිසා යම් විදියකට අපිට සහාය දෙන්න තැනින් පසුබැස්සා. මෙතෙන්දී ආර්ථිකය බොහොම අනතුරුදායක තත්ත්වයකට පත් වුණා. මෙතෙන්දී තමයි අර සංවිධාන ක්‍රියාත්මක ක්‍රමක්‍රමයෙන් මේ වැඩපිළිවෙල ඇතුළෙන් ගොඩනගලා ගොවි සංවිධාන වෙන්න පුළුවන් කාන්තා සමිති වෙන්න පුළුවන් මේවයින් තමයි අපිත් පොහොර වැඩේ පොඩ්ඩක් අනාගත්ත එක පිළිගන්න වෙනවා. හැමතැනටම මුදල් යොදවලා මේ උද්ඝෝෂණ වලින් පටන් ගන්න තමයි අවසානයේදී අර්ගලය කියලා එකක් නිර්මාණය කරලා ඒ ලිබියාවේ මොඩල් එකටමයි ගියේ. අවසානයේදී ජනාධිපති මන්දිරයටත් පැනලා අර්ලියගහ මන්දිරයත් අල්ලගෙන මේ පාර්ලිමේන්තුවත් අල්ලගන්න එක තමයි සැලසුම තිබුණේ. ඉතින් ලිබියාවෙත් කෙරුවේ ඔය වගේ අර්ගලයක් තමයි. ඒ කෙරුවේ තේ රටේම මිනිසු දාලා ඉරාකෙත් කෙරුවේ එහෙම තමයි. නමුත් එහෙ හොරා කෑවයි කියලා කවුරුත් කිව්වේ නැහැ. එහෙ ආර්ථිකේ වැටිලා තිබුණෙත් නැහැ. බොහොම අඩු මිලට සෞඛ්‍ය තිබුණා, තෙල් දුන්නා. තෙල් වලින් හැමදාම හැම මාසිකව මුදලක් ඒ රටේ ප්‍රවැසියන්ගේ account වලට වැටුණා. අපේ එහෙම තියෙන රටවලත් අර්ගල ඇති කරපු අයට අපේ වැටිච්ච ආර්ථිකය තිබුණු රටේ අරගලයක් ඇති කරලා ඔය කරපු විදිහට වැඩේ කරන එක ඒ හැටි මහ ලොකු දෙයක් නෙමෙයි. මම විශ්වාස කරනවා මේ தத்துவය හොඳින් ගන්න නිසා තමයි ජනාධිපතිතුමා ඒත් එක්ක හැපෙන්නේ නැතු. එතුමා ඉවත් වෙන්න තීරණය කෙරුවේ. ඒ නිසා ඊට වැඩිය මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකේ අපිට ලැබිච්ච නරකම ප්‍රතිපලයේ ගෙවල් හදා ගන්න පුළුවන්. හදා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. අපි ගෙදරට නම් ගිනි තිබෙන්නේ නැහැ. නමුත් ගෙදරක් ගිනි තියනවා කියන ජීවිතෙන් භාගයක් ඉවර කරන එක. හැබැයි කොහොම වුණත් මොන විදියට හරි ඒක හදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට නැති වෙච්ච අපේ අමරකීර්ති අතුකෝර සහෝදරයා ව නැවත වන්දි දීලවත් නැවත වෙන විදියකින්වත් අපිට නැවත ලබා ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ මොහොතේ එතුමාවත් සිහිපත් කරමින් කාලය ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය පුද කරනවා. සිළු දෙනා මේ රෙගුලාසි සම්මත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඉතාම ස්තුතියි.